පිනතුනේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මං යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාලිය සඳහන් වෙන ගාථා දෙක. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. මේ ගාථාරත්නය අපේ භාගිතුන් වහන්සේ දේශනා කළේ නන්දිය සහ රේවති මේ දෙන්න එකතු වෙලා මහපින්කං කළා. ඒ පින්කං අවසානයේ විශේෂයෙන් නන්දිය දෙව්ලොව යන්ඩ මහ කුසල් වලින් පෝෂණය වෙච්ච කෙනෙක්. නන්දිය ජීවත් වෙලා ඉන්න කාලෙම නන්දිය වෙනුවෙන් දිවිය ලෝකේ මාලිගාවක් හැදුනා. අපේ මහමුගලන් මහරහතන් වහන්සේ දිවිය ලෝකේ වැඩම කරලා ඒ මාලිගාව දැකලා අපේ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි, මනුස්ස ලෝකේ තවත් ජීවත් වෙලා ඉන්න අය වෙනුවෙන් දිව්‍ය විමාන මැවෙන්න පුළුවන්ද කියලා. ආන් ඒකට උත්තරයක් දෙන්න තමයි භාග්‍යතුන් වහන්සේ මේ ගාථාවන් දේශනා කරන්න යෙදුනේ. ඒක දෙවනි ගාථාව තමයි තතේව කතපුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං පුඤ්ඤානි පතිගං හන්ති පියං ඥාතීව ආගතං. පළවෙනි ගාථාවෙන් සඳහන් කළේ චිරප්ප වාසින් පුරිසං. මොකද්ද මේ චිරප්ප වාසී කියලා කියන්නේ? බොහෝ කාලයක් දුරතෝ සොත්ති මාගතං, දුර රටක ජීවත් වෙලා තමන් ඉපදිච්ච රට හැර අනික් හැම රටම අපි සලකන්නේ නොරට හැටියට, එහෙම නැත්තම් පිට රට හැටියට. ඉපදිච්ච රට මගේ රට, අනික් හැම රටක්ම පිට රටක්. ඒකයි චිරප්ප වාසින්. පිට රටක බොහෝ කාලයක් ජීවත් වෙලා දුරතෝ සොත්ති මාගතං, දීර්ඝ කාලයක් දුර රටක ජීවත් වෙලා ඒ ඥාතියා නැවත මේ රටට එනවා. මේ රටට තමන්ගේ ඥාතියා එනවා කියලා දැනගත්තහම ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. අනික් අය හැමෝටම දැනුවත් කරනවා අපේ අහවල් ඥාතියා අපේ රටට එනවා, අපි දැකලා බලලා යන්න එනවා, අපි ඉන්න දිහාට එනවා. එහෙම දැනුවත් කරලා විශාල පිරිසක් එකතු වෙනවා ඥාතියා පිළිගන්න. ඇයි බොහෝ කාලෙකින් එන්නේ? නිකම්ම එකතු වෙනවද? හැමෝම සමහර වෙලාවට එයාට දෙන්න මොන මොනවා හරි අරගෙන එනවා. ඇඳුම් පැළඳුම්, කෑම බීම, නොයෙක් සිහිවටන. එන්නේ තමන්ගේ ගෙදර නම් ඒ ගෙවල් අස්පස් කරලා අතුපතු ගාලා සමහර වෙලාවට අලුත් වැඩියා කරලා අලුතෙන් ඇඳම් පුටු ගෙනත් තියලා ගෙවල් මිදුල් උදුරු ගාලා මල්ගස් සකස් කරලා කොයි තරම් පිළිවෙලට හදනවද? මෙතෙක් කල් නොතිබිච්ච අමුතු පිළිවෙලක් මේ ඥාතියා එන හින්දා ගෙදර හදනවා. ඊට අමතරව ඉතාම ප්‍රණීත ආහාර පාන තව පිරිසක් පෙරමගට ගිහිල්ලා එක් කරගෙන එනවා, තව පිරිසක් මගට ඇවිල්ලා පිළිගන්නවා. දීර්ඝ කාලෙකින් තමයි හම්බ වෙන්නේ. දෙවනි ගාථාව සඳහන් කළා තතේව කතපුඤ්ඤම්පි. ආන් එසේම අපි කරන ලද පින් අස්මා ලෝකා පරංගතං. මේ ලෝකේ ජීවත් වෙලා අපි මැරිලා පරලෝගියා. ආන් ඒ පරලෝට වෙලා බලාගෙන ඉන්නවා. පුඤ්ඤානි පතිගං හන්ති පියං ඥාතීව ආගතං. කලින් ගාථාවේ සඳහන් කරපු විදිහට ප්‍රිය නෑයා එනකන් අරගොල්ලෝ බලාගෙන ඉන්නවා වගේ අපි කරපු පින් පරලෝට වෙලා බලාගෙන ඉන්නවා අපි එනකන්. එහෙදි විපාක දෙන්න අපි පිළිගන්න. ඒක තමයි මේ ගාථා දෙකේ සරල තේරුම. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දෙක දේශනා කොට වදාළේ භාගිතුන් වහන්සේගේ කාලේ සැවැත් නුවර එක පවුලක බොහෝම ශ්‍රද්ධාවන්ත පුතෙක් හිටියා. ඒ පුතාගේ නම නන්දිය. නන්දිය පුංචි කාලෙඳල හරීම ශ්‍රද්ධාවන්තයි. මේ කාරණාවේදී සඳහන් කරනවා නන්දියත් මව්පියෝ වගේම ගුණවත් කියලා. එතකොට නන්දිය කවර පුතෙක් ගණයට අයිති වෙනවද? දැන් අපේ අය දන්නවා මේ ලෝකෙ පුත්තු කී දෙනෙක් ඉන්නවද කියලා. 3 දෙනයි. අතිජාත, අනුජාත, අවජාත. කාටද මේ අතිජාත කියලා කියන්නේ? අතිජාත කියලා කියන්නේ තමන් බිහිකරපු මව්පියන්ට වඩා මව්පියෝ යම්සේ ගුණවත්, ඒ මව්පියන්ට වඩා ගොඩාක් ගුණවත් දරුවෝ ඉන්නවා. ආන් ඒ දරුවන්ට කියන්නේ අතිජාත පුත්තු කියලා. බිහිකරපු මව්පියන්ට වඩා දරුවා ගුණවත්. අනුජාත කියලා කියන්නේ මව්පියෝ යම්සේ සැදැහැවත්ද දරුවොත් ඒ වගේම ශ්‍රද්ධාවන්තයි. ඒගොල්ලන්ට කියන්නේ අතිජාතයි කියලා. අනුජාතයි කියලා. අවජාත කියලා කියන්නේ මව්පියෝ යම්සේ ගුණවත්ද මේ අය මව්පියන්ට වඩා පල්ලැහ ගුණයක් තියෙන අය. ආන් ඒගොල්ලන්ට තමයි අවජාත කියලා කියන්නේ. එතකොට අතිජාත මව්පියන්ට වඩා උසස්, අනුජාත මව්පියෝ හා සමානයි, අවජාත මව්පියන්ටත් වඩා ඉතාම පහත් ගතිගුණ තියෙන අය. මව්පියෝ ගුණවත්, නමුත් දරුවෝ ගාව තියෙන්නේ පහත් ගතිගුණ අවජාත දරුවෝ. දැන් නන්දිය ගැන සඳහන් කරනකොට මව්පියන් සේම සැදැහැවත් කියලා කියන්නේ. එහෙනම් ඒ අනුජාත පුත්‍රයෙක්. බොහොම ශ්‍රද්ධාවන්තයි, හැදිලා වැඩිලා ලොකු මහත් වෙලා දැන් තරුණ වයසට ඇවිල්ලා. තරුණ වයසට එන්න එන්න මෙයා කරන පින්කම් බොහෝම අවබෝධයෙන් වැඩි වැඩියෙන් කරගත්තා. දැන් පුතා තරුණ නිසා අම්මා තීරණය කළා දැන් පුතා විවාහ වෙන්න වයසත් හොඳයි කියලා. පවුලට සම්බන්ධ ඥාති ගෙදරක හිටිය තරුණ දුව ඒ වයසෙම වගේ. අම්මා හරි කැමති ඒ ඥාති දුව පුතාට විවාහ කරලා දෙන්න. හැබැයි ඇය ශ්‍රද්ධාවන්ත නැහැ. ඒ හින්දා නන්දිය ඇයට අකමැති. ඇගේ නම රේවති. අම්මා රේවතීට කිව පුදුවේ අහවල් දවසෙත් පුතා ලොකු පින්කමක් ලැහැත්ති කරලා. ඒ පින්කමට යන්. පුතා ඔබ විවාහ කරගන්න අකමැති වෙන කාරණාවක් හින්දා නෙමෙයි, ශ්‍රද්ධාව නැති හින්දා. ඔබත් එක්ක විවාහ වුණහම ගැළපෙන්නේ නැති නිසා ඔහු කරන පින්කම් වලට ඔබෙන් බාධා වෙයි කියලා ඔහු හිතනවා. නෑ, ඔහු කරන හැම කටයුත්තකටම ඔබ මහත් සම්පතක් වෙන්න ඕනේ. ඔහුට බොහෝසේ උදව් කරන්න ඕනේ. අහවල් දවසේ පින්කමට කලින් ගෙදර ගොම මැටි ගාලා අලුත් වැඩියා කරනවා, පිරිබඩ කරනවා. ඒ කටයුතු කරන්න යන්න භික්ෂූන් වඩින දවසෙත් උදේම ගිහිල්ලා ආසන පනෝලා හාමුදුරුවරු වඩිනකොට පාත්‍ර ටික අරගෙන හෝදලා පිහලා ගෙනල්ල පිරිසිදු කරන්න. පිරිසිදු කරලා පිළිගන්වන්න. දානේ වළඳලා ඉවර වුණහමත් ඉඳුල් ලස් කරලා පිළිසිදු කරලා පිළිගන්වන්න. පුතාට මහා සහයෝගයක් දෙමින් ඒ කටයුතු වල යෙදෙන්න. එහෙම වුණොත් ඔහු ඔබ පිළිබඳව කැමැත්තක් ඇති කර ගනී කියලා. ඇය ඒ කියපු විදිහටම වැඩ කළා. දානෙන් පස්සේ අම්මා නන්දියට කියනවා, පුතේ දැන් රේවතී හොඳයි නේද? එහෙනම් විවාහ වෙමු දැන්. මව්පියන්ගේ ඉල්ලීමත් එක්ක විවාහ වුණා. හැබැයි රේවතී එතන ඉඳලා බොහොම ශ්‍රද්ධාවෙන් වැඩ කළා. අම්මා තාත්තා මැරිලා ගියා. රේවතීට කිව්ව දිගටම මට උදව් කරන්න. පින්කම් වලට සහයෝගය දෙන්න. මට මහත් වූ මිත්‍රයෙක් වෙන්න. මට කවදාවත් පාප මිත්‍රයෙක් බවට පත් වෙන්න එපා. ඇයි එහෙම සඳහන් කළන්නේ. එහෙම හිතන්නේ. සමහර වෙලාවට පිරිමි අය හරීම ශ්‍රද්ධාවන්තයි. එවුනට කාන්තාව ගැලගේ ශ්‍රද්ධාව නෑ. එතකොට පිරිමි අයට පින් කරන්න හරි බාදයි. අරගොල්ලු හරියට බලපෑම් කරනවා. කැමති නෑ පින්කංගොල්ට. මේ අය පින්කං යොදාගන්නකොට ඒ අය ඒගොල්ලන්ගේ වෙනත් අවශ්‍යතා ගැන කතා කරනවා. ගමන් බිමන් යොදාගන්න. ඒ ගමන් බිමන් වලට නොගියොත් ගෙදර රණ්ඩු සරුවල්. ගියොත් පින්කං කරන්න හම්බෙන්නේ. මේවාගේ මහා ප්‍රශ්න ගොඩකට මැදි වෙලා අන්තිමට මහා අවුල් ජාලාවක් වෙනවා. අන්තිමට පින් කරන්න ලෑස්ති වෙලා හිටපු අය හැමදාම අඬදබර වෙලා ද්වේෂයෙන් දෙවි දෙවි මහා කුසල් රැසක් සම්පූර්ණ කරනවා. කාන්තාව ශ්‍රද්ධාවන්තයි පිරිමි අය පිනට කැමති නෑ. එහෙම වුණත් එතන ඇතිවෙන්නේ මහා ආරවුල්. ආන් ඒ නිසයි කියන්නේ මට මහත් මිත්‍රයෙක් වෙන්න. මේ කාරණාව විස්තර කරනවා නම් පින්නතිනි බොහෝ ගැඹුරට එක වචනයක් විස්තර කරන්න පුළුවන් සෑහෙන කාලයක්. මේ මනුස්ස ජීවිතයක් හැමදාම හම්බෙන්නේ නෑ. ඒක හරි දුර්ලභ වස්තුවක්. ලැබුණත් බුද්ධාන්තරයක ලැබෙනවා කියන එක පරම දුර්ලභයි. එහෙම ලැබුණත් අංග ප්‍රත්‍යංගයන් නිරෝගීව ලැබෙනවා කියන එක තවත් දුර්ලභයි. අපි ඔය ඔක්කොම ලබා ගත්තා අය සියල්ලම සම්පූර්ණයි. මනුස්ස ජීවිතයක් බුද්ධාන්තරයක ලැබිලා මිත්‍යා දෘෂ්ටික නොවී අංග ප්‍රත්‍යංග හොඳට ලැබිලා. සංසාරේ පුරාම අපි හුඟාක් වැඩ කළා. එදිනෙදා වැඩ වැඩ කී කී අපි ජීවත් වුණා. අදත් එහෙම සමහර අය ඉන්නවා. කොච්චර පින් කරන්න තිබුණත්, කොච්චර ගුණ පුරන්න තිබුණත්, බණ අහන්න දන් දෙන්න තිබුණත් ඒ අයට වෙලාවක් නෑ. ඒ අය කියන්නේ කොහෙද වෙලාව? හරියට වැඩ කියලා. අපිත් සංසාරේ එහෙම ඉඳලා තියෙනවා. ඒකයි මෙච්චර කල් මේ සංසාරේ අපි පරක්කු වෙලා තියෙන්නේ. සසර පිළිබඳව දන්නේ නෑ. දන්න ඕන මොහොතක්වත් මෙහෙම ඉන්නේ නෑ. ඒ තරම්ම සංසාරේ භයානකයි. අද මෙතන මැරිලා හෙට ඉතාම දුක්ඛදායක තැනක ඉපදෙන්න වෙන්නේ. ඒකෙන් අත මිදෙන්නයි ලෞතුරා බුදුවරු පාර කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නෙම අපි අකුසලයෙන් මුදවලා කුසලෙහි පිහිටන්න. අකුසලයෙන් මුදලව කුසලයේ පිහිටවන්න බුදුවරු අපිට අනුශාසනා කළා. ඒ අනුශාසනාව අපි තාම පිළි අරන් නැත්තම් අපි තාම භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා නැහැ. තාම කීකරු වෙලා නැත්තම් අපි තාම භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ තාම අපි බෞද්ධ වෙලා නැහැ කියන එකයි. අපිව සංසාරෙන් එතරට අරගෙන යන්නේ දහම. ඒ දහම බොහෝ දෙනාට බෙදෙනවා කියන එක මහසත් පුරුෂකම. මේ භයානක සංසාරයෙන් අපිව ගොඩ ගන්නවා නම් යම් කෙනෙක් අපි ඒ ඇයිට කොයි තරම් උපකාර කරන්න ඕනද, සලකන්න ඕනද, කෘතගුණ වේදී වෙන්න ඕනද? එහෙමනම් මේ ධර්ම රත්නයට අපි කොයි තරම් ගරු කරන්න ඕනද, කීකරු වෙන්න ඕනද? සසරින් එතර යන මග ඒක කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ආන් ඒ ධර්මය තව එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ හිත ඇතුලේ පැල කරන්න අපිට පුළුවන් වුණොත්, හත් අට දහ දෙනෙක් ධර්ම මාර්ගයට ගන්න පුළුවන් වුණොත්, 10-15 දෙනෙක් ධර්මයට යොමු කරලා නිවැරදි කරන්න පුළුවන් වුණොත්, අපි වාගේ කල්යාණ මිත්‍රයෝ එහෙමුණොත් ලෝකෙ හොයන්න හරි අමාරු වෙනවා. ඒ වුණාට මේ ධර්මය ලෝකෙ පුරා ව්‍යාප්ත කරන්න, මිනිස් හදවත්වල පැල කරන්න, මිනිස්සු ධර්මානුකූල කරන්න, මිනිස්සුන්ට අනුකම්පා කරන්න, ඔවුන් අපායෙන් මුදවන්න අපි ඒ තරම්ම කැපකිරීම කරන බව හුඟක් අයගින් පේන්නේ. සමහර ආගම්වල අය තමන්ගේ ආගම ව්‍යාප්ත කරන්න කොච්චරනම් දේවල් කරනවද? ගහනවා, කපනවා, කොටනවා, මරනවා. ඒ ආගම්වල හැටියට නොයේ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. ඇතැම් ජාතීන් ගැන කතා කරනට අපි මහ පිළිකුලෙන් චෝදනාමුකව කතා කරනවා. නමුත් ඒගොල්ලො මොන තරම් දේවල් කර කර හරි මේ මොකක්ද කරන්න හදන්නේ? තමන්ගේ ශාස්තෘවරයාගේ පණිවිඩේ ලෝකෙ පුරාම ව්‍යාප්ත කරන්න. ලෝකෙ ඉන්න සියලුම දෙනා ඒ පණිවිඩයට කීකරුවන්නන් බවට පත් කරන්න. එහෙම පිරිසක් එහෙම වෑයම් කරනකොට අපි කල්පනා කරන්න වන බුද්ධාගම ව්‍යාප්ත කරන්න අපි මොනවද කරලා තියෙන කියලා. ඒක කල්පනා කරන්න නැතුව අපි වෙන මොනව කළත් වැඩක් නෑ. අපිට ඒක වෙන කිසි ක්‍රමයකින් දිනන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ ඒක වෙන ක්‍රමයකින් දිනන්න කියලා අපිට දේශනා කරලත් නෑ. එනම් භාගිතුන් වහන්සේ අපිට දේශනා කළේ මනාව සිල්වත්වෙන්ට කියලා. මනාව ගුණවත්වෙන්ට කියලා. ආන්ගේ සිල් ගුණවල පිහිටපු අය තමයි තමන්ගේ ආගමට දහමට මනාව ආදරය කරපු අය බවට පත්වේ. අපි යම් කාරණාවක් වෙනුවෙන් අවියායුධ ගන්නවනං ඒකට අපේ බුදුරජාණන් වහන්සේ කවදාවත්ම කැමතිද? කවදාවත්ම කැමති නෑ. අපිට ඒක කරන්න ඕනෙත් නෑ. රටක් හැටියට අරම් බැලුවොත් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් හමුදාවල් වෙනත් ආරක්ෂකංශ අවියායුධ අරන් ඉන්නවා. ඒගොල්ලෝ අවියායුධ අරගෙන රටක් ආරක්ෂා කරන අතර අපි මොනවද කරන්න ඕනේ? අපි මනාව සිල් ගුණවලින් පෝෂණය වෙන්න ඕනේ. එතකොට අමුතුවෙන් රට ආරක්ෂා කරන්න අපිට කරන්න දෙයක් නෑ. අපි සිල්වත් වෙන්න වෙන්න රටට ආරක්ෂාව තමයි හැදින්නේ. නමුත් අපි හිතන්නේ ඊට වඩා වෙනස් පැත්තක්නේ. අපි අවියායුධවලින් තර වුණොත් නම් අපිටත් පුළුවන් ඒගොල්ලන්ට විරුද්ධව නැගී හිටින්න කියලා අපි කල්පනා. නෑ, බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ. සිල්වත්ෙන්ද පුළුවන් තරම් සිල්වත්ෙන්ද සිල්වත් වෙන්න වෙන්න තමන්ගේ ආරක්ෂාව හැදෙනවා. මේ ලෝකෙ මුදුන්පත් වෙනෝ නම් මුදුන්පත් වෙන්නේ සීලවන්තයන්ගේ ප්‍රාර්ථනා. වෙන කාගේවත් ප්‍රාර්ථනා මුදුන්පත් වෙන්නේ නැහැ. අපි සිල්වත් වෙලා ප්‍රාර්ථනා කළොත් මේ උතුම් රට පුණ්‍යවන්තයන්ගේ රට. මෙහාට ලැබිලා තියෙන බුදුරජාණන් වහන්සේගේ දායාද මේ විශ්වයේ වෙන කොහාටවත් ලැබිච්ච නැති තැනක් මේක. එහෙමනම් එවන් උතුම් රටක බෞද්ධයයි සම්මත පරිසරයක ඉපදිච්ච අපිට අපාය දොර වහන්න ඕන තරම් අවස්ථාව භාගිතුන් වහන්සේ දීලා තියෙනවා. අපාය දොර වහන යතුරත් දෙව්ලොව දොර අරින යතුරත් අපි ගාව තියෙනවා. ඒක කරන්න පුළුවන් ලෝකේ තියෙන උතුම්ම රටවල් අතර මුදුන් මල්කඩ හැටියට තියෙන මෙතනයි. ආන් එහෙම කටයුතු කරන්න අපි යෙදෙනවනම් අපි ප්‍රාර්ථනා කරනවනම් අපිට ඒ අවස්ථාව හදාගන්න මිත්‍යා දෘෂ්ටික පාපතර බලවේග මේ රටෙන් අයින් කරන්න කියලා පින්නතුනි ඒ ප්‍රාර්ථනාවට පුළුවන් ඒ වැඩි කරන්න. වෙන කිසි දෙයකට කරන්න බැරි වුණාට ඒ ප්‍රාර්ථනාවට පුළුවන්. හැබැයි බෞද්ධ අපිට ඒක පිළිබඳව හොඳ විශ්වාසයක් තියෙන්න ඕනේ. මේ වැඩෙන් මේ කාර්ය කරන්න පුළුවන්. මෙහෙම වුණොත් මේ ගැටලුව निराකරණය කරන්න පුළුවන්. ඒ විශ්වාසය අපිට තාම නැහැ කියලා කියන්නේ අපිට තාම බුදුරජාණන් වහන්සේ විශ්වාස නැහැ කියන එකයි. මේ ධර්ම කියලා කියන්නේ කනවැල අල්ලගෙන යන ගමනක් නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සියල්ල අවබෝධ කරලා සියල්ල දැනගෙන සියල්ල දැකලා ප්‍රත්‍යක්ෂ කරලා ලෝකෙට දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ. අපිට තියෙන්නේ උන්වහන්සේදී දැනලා දැකගෙන අවබෝධ කරගෙන දේශනා කරපු දේ පිළිගන්න. උන්වහන්සේ හරි. එදාටනේ අපි බෞද්ධ වෙන්නේ. නැත්තම් භාග්‍යතුන් වහන්සේ විශ්වාස නැහැනේ අපිට. විශ්වාස වෙන තාක්කල් අපි සරණ ගිහිපොයි වෙන්නේ නැන්නේ. මේ ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි උන්වහන්සේ දේශනා කරපු දේ අහලා ඒ විදිහට පිළිපැදලා අපිත් ඒ මඟ ගමන් කළොත් උන්වහන්සේ දැකපු දෙයින් යම් ප්‍රමාණයක් අපිටත් දකින්න පුළුවන්. අභිඥාවක් ලබහම නිරේ පිළිබඳව දකින්නත් පුළුවන්. දෙව්ලොව දකින්නත් පුළුවන්. නිරිසත්තු කෑගහන වහන්නත් පුළුවන්. දෙවියන්ගේ සතුට අහන්නත් පුළුවන්. දිබ්බ චක්කු දිබ්බ සෝත දියුණු කරගත්තා. ඒවා දියුණු කරගන්නේ කොහොමද කියන එක භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා. භාගිතුන් වහන්සගේ දේශනාව ලෝක සත්‍යය නැත්තං මේ ක්‍රමෙන් එතැන්ට එන්න කියලා භාගිතුන් වහස අපිට දේශනා කරන්නේ එන මේක කනවැල ඇල්ලුවාවාගේ වැඩක් නෙමි. අන්දයාට කනවැල බැඳල තිබ්බහම එයාට ලිදට වැටෙන්ට බැඳල තිබත් දන්න ලිදට වැටන එකයි යනවා. නමුත් බුද්ධාගම එහෙම එකක් නෙමි. භාගිතුන් වහසගේ දේශනාව අහලා ඒ මත පිළිපැද්දායටත් ඒක දකින්න පුළුවන්. එන මෙතන මේ සඳහන් කරන කතාව සත්පුරුෂයෙක් වෙන්ඩ මට උදව් කරන්න කියන වචන තුළ අසී මාන්තික කරුණු රැස්සෙලා තියෙනවා. දෙ නන්දිය බිරිඳගෙනුත් බලාපොරොත්තුවෙන් එහෙම දේවල්. නන්දියගේ අම්ම තාත්තා මැරිලා ගියා. මහා ධනවත් නිසා නන්දිය බිරිඳට කියනවා මට උදව් කරනවා නම් මගේ බලාපොරොත්තුව මුදුන්පත් කරනවා නම් මේ ධනස්කන්ධය ඔක්කොම ඔබට. ඉතින් ඇය ඒක එහෙමම පිළිගත්තා. බොහෝම උදව් කළා නන්දියට. නන්දිය හරියට දන් දුන්නා. සිල් ගුණ ආරක්ෂා කළා. නන්දියට එක දවසක් හිතෙනවා මේ බොහෝ දන් දීපු මට තව දෙන්න බැරි වෙච්ච දේවල් තියෙනවා. මට බැරි වුණානේ ශාසනයට කුටි පූජාවක් සිව්දිගින් වඩින සංඝයාට විහාරයක් හදලා පූජ කරන්න. මැරෙන්න කලින් මං ඒකත් කරන්න ඕනේ. නන්දිය අපූරු විහාරයක් හැදුවා. ආන්ගේ විහාරය දවසක් බුදුරජාණන් වහන්සේට අතපැන් වක් කරලා පූජ කළා. පිනතුනේ අතපැන් වඩනවත් එක්කම නන්දිය වෙනුවෙන් තිස්යොදුන් උස තිස්යොදුන් පළල හැටයොදුන් උස විශාල දිව්‍ය විමානයක් පහළ වුණා. අපේ මහමුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩියහම මේ විමානේ ගාවට වැඩියා. දිව්‍යාංගනාව බොහෝම පිරිල හිටියා. අනිත් පරිවාර දෙවියෝ ඇවිල්ලා වඳිනකොට මේ විමානේ දිව්‍යාංගනාවත් ඇවිල්ලා වැඳා. මේ තේජවන්ත රන්වන්ව බබලන මේ මහ විමානේ කාගේද කියලා ඇහුවා. අර දිව්‍යාංගනාව කියනවා ස්වාමීනි මේකේ අයිතිකාරයා තව ඉන්නේ මනුස්ස ලෝකේ කියලා. රහතන් වහන්සේ තව තව දෙවිවරු මුණ ගැහෙන්න ගියා. තව බොහෝ අය එක කතා බහ කළා. අන්තිමට මනුස්ස ලෝකෙට වැඩලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි මනුස්ස ලෝකේ ජීවත් වෙන අය වෙනුවෙන් දිව්‍ය ලෝකේ මාලිගාම වෙන්න පුළුවන්ද කියලා. භාගිතුන් වහන්සේ අහනවා මොග්ගල්ලානි ඔබත් මාලිගාවල් ගාවට ගිහිල්ලා කරුණු අහලා දැනගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ආපු කෙනෙක්. තව මොනවද මගෙන් අහන්න ඉතුරු වෙලා තියෙන කියලා. එහෙමයි ස්වාමීනි එහෙමයි. කුසල් නම් කොයි තරම් ආශ්චර්යමත්ද. ආන් ඒ වෙලාවේ තමයි අපේ භාගිතුන් වහන්සේ මෙන්න මේ ගාථා රත්නයන් දෙක පැහැදිලි කළේ. අර දිව්‍යාංගනාව රහතන් වහන්සේට කියනවා ස්වාමීනි නන්දියට ඉක්මනට එන්න කියන්නේ. මනුස්ස ආත්මෙන් අත මිදෙන්න කියන්නේ. ස්වාමීනි මනුස්ස ජීවිතය කියලා කියන්නේ මැටි බඳුනක් වාගේ. දිව්‍යමය ආත්මයක් කියලා කියන්නේ රම් බඳුනක් වාගේ. නන්දියට කියන්නේ මැටි බඳුන අත්හැරලා රම් බඳුන වැළඳ ගන්න කියලා. අපි නන්දිය එනකම් බලාගෙන ඉන්නවා කියලා කියන්නේ. මේ කාරණාවයි පැහැදිලි කළේ. එනම් භාගිතුන් වහන්සේ එතකොට තමයි පැහැදිලි කළේ මොග්ගල්ලානේ දුර රටක ඉඳලා එන නෑදෑයෙක් පිළිගන්න මේ රටේ අය රැස් වෙලා ඉන්නවා වාගේ. අපි කරගත්ත පින් මේ ජීවිතය අතහැරලා එනකන් බලාගෙන ඉන්නවා අපි පිළිගන්න. එතකොට අපි කොහොම පින්ද මේ ජීවිතේ කරලා තියෙන්නේ? අපි පින් කරපු හැටියට ඒ පින් ලෑස්ති අපි බාරගන්න. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පැහැදිලි කරනවා පින් කළ අය කියන තැන මේ කත පුඤ්ඤෝ කියන කාරණාව. පෙර පින් කරලා තියෙනවනම් ඒක මංගල කාරණාවක්. මංගල සූත්‍රයේ සඳහන් වෙනවනේ පෙර පින් ඇති බව මංගල කාරණාවක්. මංගල කාරණා කියලා කියන්නේ ලෝකේ නිවනට යන්න තියෙන විශිෂ්ටතම කරුණු 38. ඒ අතර පෙරපින් තියෙන බව සඳහන් කරනවා. එහෙනම් මේ පින්කම සිදුකරවන මේ සත්පුරුෂ පිරිස, මේ බණ අහන අය, මේ හැමෝම පෙරපින් තියෙන අය. ඒ බව අපේ ජීවිතවලින් හොදට විද්‍යමාන වෙනවා. කොහොමද විද්‍යමානය වෙන්නේ? අපෙන් පෙරපින් තිබ්බ කියලා. අපිට හම්බෙලා තියෙන ඇස් දෙක අපිට කියන්නේ අපිට හුඟක් පෙරපින් තිබ්බ කියලා. ඇයි? පෙරපින් තිබ්බ හින්ද තමයි අපිට ඇස් හම්බ වුණේ. සමහර අයට ඇස් නෑනේ, මනුස්ස වෙලා ඉපදුනාට ඇස් පේන්නේ. එහෙමනම් ඇස් දෙකක් ලබන්න තරම් සම්පූර්ණ කරපු පින් මදි. අපිට හොඳට හිතන්න පුළුවන් මානසිකත්වයක් හම්බ වුණේ පෙරපින් කරපු නිසා. පෙර බොහෝ පව් කළා නම්, සුරාපාන ආදී අකුසල් නිතර රැස් කළා නම්, සමහරලාට ලැබෙන උප්පත්තිය බොහෝ වෙලාවට උම්මත්තක වෙන්න තිබ්බා. උපදිනකොටම උම්මත්තක වෙන්නත් පුළුවන්, ඉපදිලා කාලයක් ගිහිල්ල උම්මත්තක වෙන්නත් පුළුවන්. ඔය දෙගොල්ලම අපි මේ ලෝකේ දකිනවා. ඒ තමයි පින්තුනි සුරාපානේ තවත් විපාක. නිරේවල් වල දුක් විඳලා විඳලා අවශේෂ විපාක හැටියට නැවත මනුස්ස ජාතිවල වෙන පින් වලින් එනවා. ආවට උමතු බවක් තියෙනවා, මන්ද මානසික බවක් තියෙනවා සුරාපාන වල විපාක. එතකොට එහෙම පව් සංසාරය අපි කරලා නැහැ. සමහර වෙලාවට අපිට හැදෙන සමහර ලෙඩ, විශේෂයෙන් මේ මිත්‍ර ද්‍රෝහිකම කියන එක, අපි හරියට මිතුරන්ට ද්‍රෝහි වෙනවා. අපි හරියට පොරොන්දු කඩ කරනවා. එතකොට මොකද වෙන්නේ? නිරයගාමී වෙලා පවා දුක් විඳින්න වෙනවා. මිත්‍ර ද්‍රෝහි අකුසලය කියලා කියන්නේ හරි භයානක අකුසලයක්. මිතුර කියලා කියන්නේ කොයි තරම් වටිනා කෙනෙක්ද? හැබැයි මිතුරෝ කියල කියන්නේ හරි ශ්‍රේෂ්ඨ උත්තමයන්ට මිත්‍රයෝ කියල කියන්නේ. පොරොන්දු කඩ කිරීම, ස්වාමියා බිරිඳට තියෙන පොරොන්දුවත් බිරිඳ ස්වාමියාට තියෙන පොරොන්දුවත් කඩ කරනවා කියල කියන්නේ භයානක කුසල්. අපි මේ පොරොන්දුව තහවුරු කරගන්නේ සමහරලාට විවාහ වෙනකොට ඔවුනොවුන් විවාහ කරලා දෙන්නේ අතපැංවක් කරලා. ඒ කියන්නේ ජලය සාක්ෂී තනතුරේ තියාගෙන තමයි ඒ විවාහය සිද්ධ වෙන්නේ. ඒ දෙන්නම පොරොන්දු වෙනවා මෙතන ඉඳලා මේ ජීවිතේ තියෙනකන් මං කවදාවත් මැයික්ම ඕන්නේ නැහැ කියලා. ඇයත් පොරොන්දු වෙනවා මං කවදාවත් මොහොයික්ම ඕන්නේ නැහැ කියලා. ජලය සාක්ෂී කරගෙන ලොකු පොරොන්දුවක් දීලා තියෙන්නේ. හැබැයි හුඟක් තැන්වල දකින්නේ වැඩි කල් යන්න ඉස්සරලා ඒ පොරොන්දුව නිකම්ම ඉක්මෝල ගිහිල්ලා අනියම් සම්බන්ධතාවලට ගිහිල්ලා පවුල් ජීවිතේ කඩා හිරිනවා. ආන් ලොකු පොරොන්දුවක් කඩ කළා. අනිත් එක මිත්‍ර ද්‍රෝහී වුණා. මේ ස්වාමියා ඇය බාරගත්තේ මුළු ජීවිත කාලෙම ඇය පෝෂණය කරන්නම් කියලා. තමන් පෝෂණය කරන ස්වාමියෙක් ඉන්නකොට අන් පුරුෂයන් පිළිබඳව හැඟීම් ඇති කර ගැනීම බරපතල අකුසලයක් හැටියටනේ දේශනා කළේ. ආන් එහෙම වෙච්චහම මේ මිත්‍ර ද්‍රෝහී කාරණාව මීට වඩා හුඟ ගැඹුරට කතා කරන්න ඕනේ. මිත්‍ර ද්‍රෝහී වුණහම ආය සංසාරී ඉපදිච්චහම අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන සෛල පවා අපිට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. ඒක ප්‍රතිඵල හැටියට මොනවද වෙන්නේ? අපි සමහර වෙලාවට දකිනවා ඔය ඇඟේ කබර හැදිල කියලා අපි කියන්නේ. තමන්ගෙම ශෛල තමන්ට විරුද්ධ වෙලා ස්වාභාවික පෙනුම සම්පූර්ණ වෙනස් වෙලා. ඇයි? අර මිත්‍රද්‍රෝහීකම් ආපහු පළදෙන හැටි. කර්මය ගැන භාග්‍යතුන් වහන්සේ තරම් විශ්වයට පහදලා දුන්න තවත් ශාස්ත්‍රෝරයෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ආන් ඒ වාගේ භයානක කර්ම කොයි කොයි විදිහට විපාක දෙනවද කියලාවත් හිතාගන්න පින්නතුනි තාම අපිට එහෙම දෙයක්වත් වෙලා නෑ. ඒ කියන්නේ පෙරපින් තියෙන බවනේ. ඒ කියන්නේ පෙර එහෙම පව් කරගෙන නෑ කියන කතාවල්නේ කියන්නේ. නමුත් අපි දන්නේ නෑ අපි කොයි තරම් වාසනාවන්තද කියලා, මොන තරම් පුණ්‍යවන්තද කියලා. ඒක නොදන්න නිසා මේ ජීවිතේ අපි ඒ දේවල් මොකක්වත් මායින් කරන්නේ බොහෝ අකුසල් කරනවා. දේශනාව සඳහන් කළේ නොකල් අටින් මිදල ඉපදුනහම බොහෝ පින්කරගන්න ඕන කියලා. නොකල් අට කියල කැන පින්කං කරන්න බැරි කාලා අටක්. යමෙක් එයින් යුක්තනං ඔහු පින්කලේ නැතත් ඔහුට පින්කරන්න අවස්ථාව තිබිලනෑ. ඒ අවස්ථාව ලැබිලත් පින්කරගත්ත නැත්තං ඔහු අරපු ගලයට වඩා මහාවාසනාවන්තේ. මොනවද මේ නොකල් අට කියල කියන්නේ? අපාය ඉන්නවනම් පින්කරන්න බෑ. ප්‍රේතලෝක ඉන්නවනම් පින්කරන්න බෑ. තිරිසනෙක් වෙලා පින්කරන්න බෑ. අසඤ්ඤතලයේ සහ අරූපලෝකවල ඉපදිලා නම් පින්කරන්න බෑ. අංගවිකල වෙලා ඉපදිලා නම් ඒත් පින්කරන්න බෑ. අබුද්ධෝත්පාද කාලයක ඉපදිලා නම් ඒත් පින්කරන්න බෑ. ප්‍රත්‍යන්ත දේශයක ඉපදිලා නම් ඒත් පින් කරන්න බෑ. මොනවද මේ ප්‍රත්‍යන්ත දේශ කියලා කියන්නේ? නිතර නිතර පින් කරගන්න අවස්ථාව නැති ප්‍රදේශ. සමහර ප්‍රදේශ නම් තියෙනවා නිතර නෙමේ කොහොමවත් පින් කරගන්න බෑ. ඒත් සමහර රටවල් තියෙනවානේ ස්වාමින් වහන්සේලා නැහැ, ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ නැහැ, චෛත්‍යයක් බෝධියක් නැහැ, බණ පොතක් නැහැ, තිසරණ නැහැ, පන්සිල් ගැන දන්නේ එහෙම රටවල් තියෙනවා. ඒව තමයි ප්‍රත්‍යන්ත කියලා කියන්නේ. දහම ඇත්තේම නැහැ. එහෙම රටක ඉපදිච්ච අයට තෙරුවන් සරණ යන්න විදිහක් නැහැ. පන්සිල් ආරක්ෂා කරන්න විදිහක් නැහැ, දන්නේ. ඒ හින්දා මැරිලා ඉතින් ආපහු නිරේට යනවා කියන එකේ කිසිම සැකයක් නැහැ. නමුත් එයින් මිදිලා යම් කෙනෙක් ඉපදිලා නම් මේ වාගේ රටක ඉපදුනහම හොඳට තිසරණය ගැන විස්තර කරනවා, පැහැදිලි කරනවා, දේශනා කරනවා, අහනවා, බණපොත කියවනවා, ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා වගේම ශාරීරික ධාතුන් වහන්සේලා වැඩඉන්නවා. එක වැඳී මාත්‍රයක් ශ්‍රද්ධාවෙන් කලා නම් දෙව්ලොවට දොරවල් ඇරෙනවා. එක පාරක් ශ්‍රද්ධාවෙන් වැඳගත්තන. අපේ ශාසනය ඉන්නවා පුලිනතූපිය කියලා මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ මොකද කරලා තියෙන පින්කම? අබුද්ධෝත්පාද කාලයක ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වෙලා ආන්ගේ ඍෂිවරයා ශිෂ්‍යෝ 3000ක් විතර ඉන්නවා. මේ ඍෂිවරයා අභිඥාලාභී. මේ හැමෝම ඇවිල්ලා මේ ඍෂිවරයාට තමයි වඳින්නේ. ඍෂිවරයා කල්පනා කළා මේ ඔක්කොම මට වඳිනවා. මං කාටද මේ ලෝකේ වඳින්නේ? අභිඥාවක් තියෙනවනේ. එහෙනම් අභිඥාවෙන් බැලුවා. එතකොට දැනගන්නවා මේ ලෝකේ කලක පහළ වෙනවා මහා ගුණයන්ගෙන් අපරිමිතව පෝෂණය වෙච්ච අනන්ත ලෝක සත්වයා පිළිබඳව අසීමාන්තික කරුණාවක් තියෙන සම්මා සම්බුද්ධ කියලා මහා උත්තම රත්නය. මේ කාලෙට නෑ. නමුත් ඒ උත්තම රතනයට මට වඳින්න තිබුණා. මගෙන් වැඳුම් ලබන්න සුදුසු කෙනෙක්, දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් වැඳුම් ලබන කෙනෙක්. එක දවසක් වැවට ගඟට නාන්න ගිහිල්ලා හොඳට නාලා ගොඩ වෙලා වැල්ලේ වැලි එකතු කරලා චෛත්‍යයක් හැදුවා. වැලි ගොඩක් ගොඩ ගැහුවා. ඒක ධාතුන් වහන්සේලා නෑ, බුදුවරුත් නෑනේ ධාතුන් වහන්සේලා වැඩින්ට. නමුත් කල්පනා කළා ඒ බුදුරජාණන් වහන්සේලා වෙනුවේ මෙවන් චෛත්‍යවල් හැදෙනවා. ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ආන් එහෙමිතල අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් අර වැලි ගොඩට නමස්කාර කරනවා බුදුරජාණන් වහන්සේ කියලා හිතලා. ආන් එයින් ඉර්ධියෙන් රංකිනිහිරි මල් 3000ක් මවලා ඒ වැලි චෛත්‍යයට පූජ කරනවා. මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උපදී අර පැහැදුන සිත නිසා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකෙට එනවා. මෙයාගේ අම්මයි තාත්තයි හරි ශ්‍රද්ධාවන්තයි. මේ අම්මා තාත්තා රත්තරන් කරඬුවක ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පොත්තක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මේ ඒ පොත්ත රන් කරඬුවක තැන්පත් කරගෙන හැමදාම වඳිනවා. පෝය දවසට එළි වෙනකන් වඳිනවා කියනවා. එක දවසක් අවුරුදු 7ක මේ පොඩි පුතා අම්මයි තාත්තයි වඳින දිහා බලාගෙන ඉන්නකොට එයාට ඉබේම ජාතිස්මරණ ඥානයක් පහළ වෙලා මතක් වුණා එදා තමන් හදල වැඳපු වැලි චෛත්‍යය. ආංගේ කාරණාව තමයි රහත්තෙන්ට හේතුවෙන්නේ. වැලිවලින් චෛත්‍යයක් හදල වැඳපු නිසයි පුලිනතූපීය කියලකිව. මෙමනම් බුද්ධෝත් පාද කාලයක මෙවන් සම්මාධිට්ටික රටක ඉපදිලා සරුවඥ ධාතුන් වහන්සේට වැඳගණ්ඩ තියෙන අපි මොන තරන්නම් වාසනාවන්තද. නිකම්ම වැලිගොඩකට වැඳලා ඒ භාග්‍ය ලැබුවනම් ධාතුන් වහන්සේට වඳින අය කොයි තරං වාසනාවන්තද. එහෙමනම් අපි එහෙම රටක ඉපදිච්චායින්. ප්‍රත්‍යන්තයක නෙමේ ඉපදිලායින්. බොහෝ පින් කරන්න පුළුවන් තැනක. ආං එයින් පිනතුනි හැම වෙලාම ප්‍රයෝජන ගණ්ඩෝනය. දරුණු මිත්‍යා දෘෂ්ටියක් අපිට නෑ. අනික් කාරණාව අපි සම්මාධිට්ටික වෙන්ඩ උත්සාහ කරන්න ඕනේ. ධර්මයයි අධර්මයයි පටලවා ගන්න නැතුව ඉන්ඩෝනේ. ආංගේ භාග්‍ය අරගෙන ඉපදිච්චාපි දස කුසල කර්ම පතයන් රැස් කරන්න ඕනේ. දස පුණ්‍යක් ක්‍රියාවන් ජීවිතය පෝෂණය කරන්න ඕනේ. මේ දේවල් වලින් විවිධ කුසල් රැස් කරගත්තහම් ආංගේ රැස් කරපු පින් අපි මැරිල එනකම් බලාගෙන ඉන්නවා දෙව්ලොව ප්‍රමාණ සෞභාග්‍යයක් උදා කරලා දෙන්න. ඒක දෙව්ලොවින් ගෙවෙන්නේ නැතුව නැවත නැවත මනුස්ස ලෝකවල පවා උපදවලා සෞභාග්‍යමත් පුද්ගලයෝ බවට පත් කරවලා කල්යාණ මිත්‍රයෝ මුණගස්සවලා බොහෝ කුසල් රැස් කරවන්න තරම් මහා භාග්‍ය සම්පන්නයි. ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා නිසා අපි අපේ ජීවිතේ බොහොම දුර්ලභව ලබා ගත් එකක්. මේ කරුණු දැනගන්නකොට තමයි මේවාගේ රටක ඉපදිච්ච එකේ භාග්‍ය තේරෙන්නේ. මේ අවස්ථාව ලැබිච්ච එකේ වටිනකම. මේ රටේ ඉපදුනත් සම්මාධිට්ඨික බෞද්ධයයි පරිසරයකට එන්න ඔක්කොටම වඩා අපි පින් කරලා තියෙන බව වැටහෙන්නේ එතකොට. ආන්ගේ අවස්ථාව හෙට නැති වෙන්න පුළුවන්. මොකද මරණය අද රෑට මං හොයාගෙන එන්න පුළුවන්. දැන් එන්න පුළුවන්. එනිසා අපි වහවහා අද දැන් කුසල් රැස් කරන්න පටන් ගත්තොත් කුසලේ පාපයට වඩා හරි බලවත්. එනිසා අපිට සසරින් එතර යන්නේ එක හරි වටිනවා. එතෙන්ට යන්න පාර හදාගන්න මේ පුණ්‍ය ශක්තිය ලොකු කුඩා ඔබ සියලු දෙනාටම හේතු වේවා. මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අපිට ශ්‍රද්ධාවෙන් තව තවත් සිත් පහළ වේවා. අපි සියලු දෙනාටම උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු.